නිවේදනය ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය සංස්ථාගත කිරීම නැවැති පනත් කිටුම්පත සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 2 ප්‍රකාර ව්‍යවස්ථාදායක ස්ථාවරකාරක සභාවට මතුපල වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සමාජික මන්ත්‍රීවරයන් වශයෙන් මවිසින් නම් කරන ලද බව දන්නුනු කැමැත්තෙමි. අරු විද්‍රෝහි ක්‍රොණායක මැතිතුමා, අරුන්දික ෆණයන්ඩු මැතිතුමා, ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය, අශෝක් අබේසිංහ මැතිතුමා, නිමල් ලන්සා මැතිතුමා, කිංග්ස් නෙල්සන් මැතිතුමා, රෝහණ බණ්ඩාර මැතිතුමා, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, වයිට් රෝස් පදනම සංස්ථාගත කිරීමේ නැමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113-2 යටතේ ව්‍යවස්ථාදායක කාර්ය සභාවට මතුපල වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සමාජිකයන් වශයෙන් සමාජික මන්ත්‍රීවරුන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්නුනු කැමැත්තෙමි. ගරු ජගත් පුෂ්පකුමාර මැතිතුමා, රෝහණ දිසානායක මැතිතුමා, ගරු අරවින්ද කුමාර මැතිතුමා, ගරු අශෝක් අබේසිංහ මැතිතුමා, ගරු කිස් නෙල්සන් මැතිතුමා, ගරු රෝහණ බණ්ඩාර මැතිතුමා, ගරු ඩී වීරසිංහ මැතිතුමා, ගරු ලලිත් වර්ණකුමාර මැතිතුමා. මාතර සමය සංවිධානයේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුමත් සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113-2 ප්‍රකාර ප්‍රස්ථාදායක ස්ථාවර කාර්ය සභාවට මතුපල වෙන මන්ත්‍රීන් අතිරේක සමාජිකයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්නුනු කැමැත්තෙමි. ගරු වජිර අභයවර්ධන මැතිතුමා, ගරු අශෝක් අබේසිංහ මැතිතුමා, ගරු සම්පත් අතුකෝරාල මැතිතුමා, ගරු කරුණාදාස ගොඩිතුවක්කු මැතිතුමා, ගරු ඉසුරු දඩංගොඩ මැතිතුමා, ගරු කිංග්ස් නෙල්සන් මැතිතුමා, ගරු රෝහණ බණ්ඩාර මැතිතුමා, ගරු නිපුණ රණවක මැතිතුමා. සමාජි සෞඛ්‍ය සේවා පාරිසරක කෘෂිකාර්මික සංස්කෘතික හා ක්‍රීඩා මධ්‍යස්ථානයේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113-2 ප්‍රකාරව ව්‍යවස්ථාදායක ස්ථාවරකාර සභාවට මතුපල වෙන මන්ත්‍රීන් අතිරේක සමාජිකයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්නුනු කැමැත්තෙමි. ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා, අනූප පැස්කෝල් මැතිතුමා, ගරු අශේක් අබේසිංහ මැතිතුමා, නීතිඥ එස්.එම්.එම්. මුෂාරෆ් මැතිතුමා, කරුණදාස ගොඩිතුවක්ක මැතිතුමා, කිංග්ස් නෙල්සන් මැතිතුමා, රෝහණ බණ්ඩාර මැතිතුමා, නිපුණ රණවක මැතිතුමා. පාර්ලිමාන්ති මන්ත්‍රීවරයන වන ගාමිණී ලොග්ගේ මහතා, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, ගරු රෝහිත අබේගුණවාදල මහතා, ගරු මිලාන් ජයතිලක මහතා, ගරු එම්.ඩබ්ලිව් සහන් ප්‍රදීප් විතාන මැතිතුමා, විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සමාජිකත්වය අත්හැර යෑම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111-13 සහ 133 විධි විධාන ප්‍රකාර 22-23 දෙසැම්බර් 5 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු යූ.කේ. සුමිත් උඩුකුඹර මැතිතුමා, ගරු ආචාර්ය මේජර් ප්‍රදීප් පුඳුගොඩ මැතිතුමා, ගරු කෝකිලා ගුණවර්ධන මැතිණිය, ගරු මායාදුන්න චින්තකමල් මහතා, ගරු කරුණා ගුණතිලක රාජපක්ෂ මහතා එම කාරක සභාවේ සේවකයන් විසින් නම් කරන ලද බව දන්නුනු කැමැත්තෙමි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ගරු විජිත හේරත් මහතා සහ ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සමාජිකත්වය අත්හැර යාම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111-13 සහ 133 විධි විධාන ප්‍රකාර 22-23 දෙසැම්බර් මාස 5 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු නීතිඥ මදුර විතානගේ මහතා, ගරු සෙයිඩ් අලි සහීර් මවුලානා මහතා එම කාරක සභාවේ සේවකයන් පිණිස නම් කරන ලද බව දන්නුනු කැමැත්තෙමි. කඳුකරයේ සුරැකීම පිළිබඳ පාර්ලිමේන්තු සංසදයක් නවවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපනය කිරීම සඳහා වූ රැස්වීමක් 20-23 දෙසැම්බර් 6 වන බදාදායි නම් අද දින අපරභාග 2 කාර්ක සභා කාමරාංක 7 පැවැත්වීමට නියමිත බව දන්වන අතර ඒ සඳහා සහභාගී වන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට කාරුණිකව ආරාධනා කරනු කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු වරාය නාවිකා ගුවන් සේවා ඇමතිතුමා.
2021-22 වර්ෂයේ සදා සීමා සහිත ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාවම ඉදිරිපත් කරමි. එම වාර්තාව බලශක්ති හා ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂක කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු දෙමතුමා.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂයේ සඳහා ගාලුඋරුමේ පදනමේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරන අතර මෙම වාර්තා මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි යෝජනා කරන්නේ.
රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තා එම කාර්ක සභාවේ සභාපති ගරු ආචාර්ය හර්ෂද සිල්ලා මැතිතුමා විසින් පිළිගන්නේ.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කරන ලද එකතු කළ අගය මත බදු සංශෝධන පනත්තුම් පර එකැන මේ වැට් බදු සංශෝධන පෙක්ටබත් සහ 69 අංක එක දරණ ආනයන හා අපනයන පාලන පනතයේ විශ්වනය අරන්තය ඇති රෙගුලාසි සම්බන්ධයෙන් ඒ වාර්තා විදිරිපත් කරනව කාරණ දෙකක් කියන්න කැමති ගරු කතානායකතුමනි. එකක් තමයි මේ අලුතෙන් වැට් එක දාලා තියෙනවා අයිතමයන් බරගානකට ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි වැට් එකෙන් නිදහස් වෙන්නේ. රජය කියන්නේ ඔවුන්ට බදු ආදායම අත්‍යවශ්‍යයි කියලා. නමුත් අපි දිගින් දිගටම පෙන්ලා දුන්නේ එක හරි. නමුත් බදු ගහනකොට බදු වල සාධාරණත්වයක් තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒ හරහා අපි ඔවුන්ට කිව්වා යම් යම් අයිතම නැවත සලකා බලන්න කියලා. ඔවුන් කිව්වා මේ පනත විවාදයට ගන්නකොට ඔවුන්ට හැකියාවක් තියෙනවා නම් ඒ සංශෝධන ඉදිරිපත් කරන්නම් කියලා. මූලික වශයෙන් මේ ලදරු පෝෂණයට අවශ්‍ය දේවල්, උදාහරණයක් වගේ මේ පෝෂ වගේ දේවල් වලටත් වැට් එක ගහලා තියෙනවා. දරුවන්ට ලොකු මන්ද පෝෂණයක් තියෙන බව අපි කවුරුත් දන්නවා. ඒ පෝෂදායී ආහාර වලට වැට් එක ගහන එක අසාධාරණයි කියලා අපි හිතනවා. අනිතක පොහොර වලට වැට් එක ගහනවා. මේ පොහොර ඔබතුමා මේ සම්බන්ධයෙන් මට මතකයි ඇමති හැටියටත් හිටියා. පොහොර වලට වැට් එක ගහන එක මොකද දැන් ඩීසල් වලටත් වැට් එක ගහනවා. එතකොට මේ කෘෂිකර්මාන්තයේ දෙන පුද්ගලයන්ට පොහොර ටිකයි ඩීසල් ටිකයි රටින් ගේන්න වෙන කොහොම. ඉතින් ඒ සම්බන්ධයෙන් නැවත සලකලා බලන්න කියලා කිව්වා. අනිත් එක වෛද්‍ය උපකරණ වලට ටැක්ස් එක ගහනවා. දැන් උන් කියන්නේ හරි රජේ රෝහල් වලට වෛද්‍ය උපකරණ ගේනකොට ඒ වගේ මුළු වියදමම රජය විසින් දරනවා. පෞද්ගලික අංශයට ගේන ඒවට අපිට කරන්න දෙයක් නැහැ කියලා. නමුත් ඔබතුමත් මමත් හොඳට දන්නවා අද පෞද්ගලික අංශයට සල්ලි තියෙන මනුස්සයයි සල්ලි නැතු මනුස්සයයි ඔක්කොම යනවා. මොකද උපකරණ නැති නිසා ගොඩක් ඉස්පිරිතාලවල දැන් ටෙස්ට් කරෙන්නේ නැහැ. මම ඊයේ පත්‍රයේ අද පත්‍රයේ හැමදාම තියෙනවා ටෙස්ට් කරන්න බෑ. ටෙස්ට් වෙන තැන් වලින් කරගන්න කියනවා. ඉතින් වෙන තැන් වලින් කරගන්න යනකොට ඒකටත් 118ක වැට් එකක් ගහනවා නම් ඒක අසාධාරණයි කියලා අපි දකිනවා. ඒ නිසා මේක නැවත සලකලා බලන්න කියලා අපි ඔවුන්ට කිව්වා. අනිත් එක මේ සුවසැරිය වාගේ මේ ගිලන් රථ වලටත් වැට් එක ගහන්න හදනවා. ඉතින් ගිලන් රථ ඒ වගේ සෞඛ්‍ය සහ දරුවන් වෙනුවෙන් තියෙන දේවල් වල වැට් එක ගහන එක අත්‍යවශ්‍ය දේවල් හැටියට සලකලා නොගහ ඉන්න පුළුවන් නම් හොඳයි කියන එක අපි මුදල් අමාත්‍යාංශයට යෝජනා කරා. ඊළඟට අනිත් එක තමයි මේ කාලයක් තිස්සේ මේ ඉලෙක්ට්‍රික් වාහන වාගයක් හිර වෙලා තිබුණා වරායේ, ඒව නිදහස් කරන්න සහ අර ටෙම්පරරි සස්පෙන්ෂන් එකක් තිබිච්ච කාලේ සස්පෙන්ෂන් එක කරන්න කලින් LC අරපු වාහන වාගයක ලයිස්තුවකුත් තිබ්බා 119. ඒකේ පළවෙනි කණ්ඩායම අපි නිදහස් කරා. ඒක ගැටලුවක් තිබුණ නෑ. අර දෙවෙනි කොටස, ඒ කියන්නේ වාහන 119 පිළිබඳ අපිට ගැටලු තිබ්බා. අපි ඒක මේ අනුමත කරේ නෑ. නමුත් නැවතත් මුදල් කාර්ක සභාවට ඒක ගෙනාවා. ඊයේ අපි ඒකේ අනුමැතිය පස්සේ ලබා දුන්නා. හැබැයි ඒක අද ඒකේ නෑ. ඒක පස්සේ කතා කරන්න පස්සේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම මේ වැට් බද්ද අපේ ජීවන විදිහට විශාල වශයෙන් බලපාන. ඔබතුමා බලන්න ඩේලි මිනිහ පත්තරේ FTA එක මේ ඩොලර් අර්බුදයට විසඳුමේ බදු ගහන එක නෙවෙයි. අපනයන 115% කට අඩු වෙලා එක්ස්පෝර්ට්ස් අපනයන දියුණු කරන්න කිසිම පියවරක් ගන්න බැහැ. මේ රටේ ජනතාව තලා පෙළලා බදු ගහන එක තමයි මේ ආණ්ඩුව කරන්නේ. අපනයන 115% කට අඩු වෙලා ඔබතුමා බලන්න. දැන් ඔබතුමා 11ට බැස්සාම ඩෙලිවරි කරලා බලන්නකෝ 115% කට අඩු වෙලා. දැන් ගිය අවුරුදු දෙකේ අපි හිතුවා මේ අපනයන දියුණු කරන්න යම් කිසි ප්‍රියමාර්ගයක් ගඩී කියලා. කිසිම දෙයක් නැහැ. අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අර සොළු අපඩයන කර්මාන්ත කරවගෙනේ මිලියන 100ක් පව් 100 බිලියන 100 බිලියන 100ක් ආසියානු සංවර්ධන බැංකුවට පෞද්ගලිකව කතා කළා.
අපි ආණ්ඩුවට කිව්වාම මේ සුළු අපරාධ කර්මාන්ත කරවන්න නිදහස් කරන්න කියලා සීමලාපිටිය මැතිතුමා කිව්වා බෑ කියලා. නමුත් මෙතුමා කතා කළා 100 මිලියන් ADB එකෙන් සුළු අපරාධ කර්මාන්ත කරවන්න ලබා දෙන්න කටයුතු කළා. ඉතින් අපි කියන්නේ මේ අපරාධ වැඩි කරගන්න.
මහජන පෙත්සම් පිළිගැනීම දුමින්ද දිසානායක මැතිතුමා.
ඔව් ගරු කතානායකතුමනි, විද්‍යපුර පළුගස්සාවේ ගොවිපළ අංක 89 දරන ස්ථානයේ පදිංචි KA ලියනගේ මහත්මයාගෙන් ලැබුණු ප්‍රතිසමක් පිළිගන්නුමු.
කපිල අතුගෝරළ මැතිතුමා.
ඇබ්සන්ට්.
තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මැතිතුමා.
ගරු කතානායකතුමනි, කෝට්ටේ මාදිවෙල සිජේරාපාර අංක 245/5 දරන ස්ථානයේ පදිංචි WA අනුර ශාන්ත මහතාගෙන් ලැබුණු ප්‍රතිසමක් පිළිගන්නුමු.
මේජර් ප්‍රදීප් උඳුගොඩ මැතිතුමා.
ගරු කතානායකතුමනි, පුවක්පිටිය තුම්මෝදර පාර යන ලිපිනයෙහි පදිංචි MA නයනා දමයන්ති මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවමි.
මදුර විතානගේ මැතිතුමා.
ගරු කතානායකතුමනි, බුල්ගොඩ අමුණුගොඩ කළුවර පාර අංක 3B දරන ස්ථානයේ පදිංචි AD ප්‍රේමතිලක මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. හර්ෂ.
ගරු කතානායක, මට එකක් කියන්න අමතකුණා. ඒ තමයි මේ ආබාධිතයන්ගේ අර කකුල් එහෙම එව්වටත් වැට් එක ගහනවා. ඉතින් ඒකත් මේ නිදහස් කරන්න කියලා තමයි අපි ඉල්ලුව. මට ඒක කියන්න අමතකුණා.
මම හිතන්නේ විවාදෙදී ඔක්කොම කාරණා ගන්න පුළුවන් නේ 10 වෙනිදා.
විවාදේ ගන්න දවසේ මේ ඔක්කොම ගන්නකොට වඩා ඒකට කලින් මේකවල ලෑස්ති වෙලා ආවොත් තමයි මේක කරගන්න පුළුවන් වෙන්නේ amendment එකක් හැටියට. මොකද විවාද දවසේ අමාරුයිනේ. ඉතින් ඒකයි අපි මේක ඉදිරිපත් කරේ.
වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න අජිත් මාන්න පෙරුම් මැතිතුමා. කිර්මනාන් මහරුම් මැතිතුමා.
ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමා.
ප්‍රවාහනය මැතිතුමා.
ගරු කතානායකතුමනි, ගරු ඉම්රාන් මහරුෆ් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු අයන්න. එක ප්‍රධාන දුම්රිය ස්ථානයේ තිරුණාමලයේ, අනෙක දුම්රිය ස්ථාන කන්තලේ තඹලගමුව චීනවරාය, උපදුම්රිය ස්ථාන අග්බෝපුර මොල්ලිපතන්. දෙක තනතුර ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති 1යි, දුම්රිය ස්ථානාධිපති 1යි, දුම්රිය ස්ථානාධිපති 2/5, දුම්රිය ස්ථානාධිපති 3/4, පොයින්ස්මන් 3යි, පොලිස්මන් 2යි, දුම්රිය කාර්ය සහායක 6යි, ෂන්ට 1යි, චෙක 1යි, දුම්රිය කාර්ය සහායක සනීපාරක්ෂක 2යි. චීනවරාය දුම්රිය ස්ථානයේ මං කලින් කිව්ව තිරුණාමලයේ දුම්රිය ස්ථානාධිපති 1යි, දුම්රිය ස්ථානාධිපති 3/2, පොයින්ස්මන් 2යි, පොලිස්මන් 2යි, දුම්රිය සහායක 3යි, ෂන්ට 1යි, චෙක 1යි, දුම්රිය කාර්ය සහායක 1යි. තඹලගමුව දුම්රිය ස්ථානාධිපති 1/1, 3/2, පොයින්ස්මන් 2යි, පොලිස්මන් 1යි, දුම්රිය කාර්ය සහායක 2යි, දුම්රිය කාර්ය සහායක 1යි. කන්තලේ දුම්රිය ස්ථානාධිපති 1යි, 2/1, 3/1, පොයින්ස්මන් 2යි, පොලිස්මන් 1යි, දුම්රිය කාර්ය සහායක 3යි, දුම්රිය කාර්ය සහායක 1යි. 3 තිරුකුණාමල ප්‍රධාන දුම්රිය ස්ථානය, පොයින්ස්මන් 1යි, දුම්රිය කාර්ය සහායක 10යි, ෂන්ට 1යි, චීනවරාය පොයින්ස්මන් 1යි, දුම්රිය කාර්ය සහායක 5යි, ෂන්ට 1යි, තඹලගමුව පොයින්ස්මන් 1යි, දුම්රිය කාර්ය සහායක 3යි, කන්තලේ පොයින්ස්මන් 2යි, දුම්රිය කාර්ය සහායක 1යි. 4 ඔව් පොයින්ස්මන් පුරප්පාඩු 4ක්, පොලිස්මන් පුරප්පාඩු 6ක්, චෙක පුරප්පාඩු 2ක්, දුම්රිය කාර්ය සහායක පුරප්පාඩු 5ක් පවතින අතර අදාළ දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය කාර්ය සහායක වරුන් පුරප්පාඩු ආවරණය කරනු ලබයි. අදාළ නොවේ.
ඒක කතානායකතුමනි, මට අතුරු ප්‍රශ්න අහන්න පුළුවන් දන්නේ නැහැ.
අන්නේ
අතුරු ප්‍රශ්නේ. ඒකට කොහොමද උත්තරේ උතුමා?
නැන්නා මට ඒකෙන් උත්තර දෙන්න පුළුවන්. නැත්නම් අපේ ගරු අමතුමා අප්පාම එතුමාට යොමු කරමු.
නැහැ, අමතුමාම තමයි ඒකට උත්තරයක් මෙයා කරන්න පුළුවන් වෙයි. මම ප්‍රශ්නේ අහන්නද?
අහන්න, ඒක වාර්තාගත වෙනවා.
නන්දි ගෞරව සභානායකර අවර්களே, இன்று இந்த திருகோணமலை புகையிரத சம்பந்தமான என்னுடைய கேள்விக்கு பதிலளித்த எங்களுடைய அமைச்சர் அவர்களுக்கு நன்றியை தெரிவித்துக் கொள்வதோடு, குறிப்பாக இந்த மிக்சி சீமந்து, பிரிமா கோதுமைமா மற்றும் எரிபொருட்களை புகையிரதத்தின் மூலம் எடுத்துச் செல்வதனால்தான் புகையிரத திணைக்களத்துக்கு பாரிய வருமானத்தை சீனக்குடா புகையிரத நிலையம் ஈட்டிக் கொடுக்கின்றது என்ற விடயத்தை கௌரவ அமைச்சர் அவர்களுக்கு இந்த இடத்திலே ஞாபகம் ஊட்டிக் கொள்வதோடு, என்னுடைய முதலாவது கேள்வி, பயணிகளுக்காக தலைநகர் அதாவது கொழும்பு திருகோணமலைக்கு ஒரே ஒரு இரவு புகையிரத சேவை மாத்திரம்தான் ஈடுபடுத்தப்பட்டிருக்கின்றது. இன்று சுற்றுலாத்துறை மற்றும் அபிவிருத்தி தொடர்பான விடயங்களிலே திருகோணமலையும் தலைநகர் கொழும்பையும் இணைக்கும் முகமாக பகல் நேரத்தில் குளிரூட்டப்பட்ட வசதிகளுடன் கூடிய புகையிரத சேவையினை ஆரம்பிக்க முடியுமா என்ற விடயத்தை இந்த இடத்திலே நான் அமைச்சரிடம் கேட்க வேண்டும். அதே போன்றுதான் திருகோணமலையிலே உற்பத்தி செய்யப்படுகின்ற பொருட்கள், குறிப்பாக இந்த பழ வகை, மரக்கறி, மீன் வகை போன்றவற்றை கொழும்புக்கு கொண்டு வருகின்ற ஒரு குளிரூட்டப்பட்ட சரக்கு பெட்டி ஒன்றையும் அந்த புகையிரதத்திலே ஆரம்பிக்க முடியுமா என்பது என்னுடைய முதலாவது கேள்வியாக காணப்படுகின்றது.
கரு பிரகாணம் எமத்துமாட்டே முக்கல்ல மம அத தினேயோ ஹெட்ட தினேதி எத்துமா இன்னாவஸ்தாதி பிள்ளைத்துலபாதினம் சட்டான் கரகத்த பிரச்சனை.
சபாநாயகர் அவர்களே, இந்த புகையிரத நிலையம் நகரத்தையும் விட்டு தூரத்தில் அமைந்திருக்கும் பிரதேசங்களுக்கு இலங்கை போக்குவரத்துக்கு சொந்தமான பஸ் வண்டி ஊடாக ஒரு இணைப்பு சேவையினை நடாத்துவதன் மூலம் மக்களை கவர செய்து புகையிரத சேவையும் மேம்படுத்த முடியும். இவ்வாறான இணைப்பு சேவையினை திருகோணமலை மாவட்டத்திலே நடைமுறைப்படுத்துவதற்கு நடவடிக்கையை எடுக்க முடியுமா என்பதையும் அமைச்சர் அவர்களிடம் கேட்க
விரும்புகின்றேன். గారు కథనాయకతుమని ఆ ఎక ప్రశ్నట పిలుతుర వర్ష 2015 సిట 2019 దక్వా మేమ డిపార్ట్మెంట్ యామ్ అక్రమతావ్యక్ ఆయాత పత్వీమక్ దూషణ క్రియావ వక్ హో నీతి విరోధి క్రియావక్ సిదువి నుమెత ఆ దెక అదాల నొవే ఆ తున అదాల నొవే ఆ ఎక అదాల నొవే ఆ దెక అదాల నొవే ఆ తున అదాల నొవే ఆ హతర అదాల నొవే ఆ ఆ పహ అదాల నొవే ఏ అదాల నొవే.
గారు కథానాయకుడు మాట అతురు ప్రశ్న దగ్గర తీరు పలవిని అతురు ప్రశ్న මේ ආසියානු කලාපයේ දේශගුණික විපර්යාස බැලුවට පස්සේ ඉතා ප්‍රබල විනාශයක් මනුවට අපේ රට තුළ මතුවලා තියෙනවා. විශේෂයෙන්ම පසුගිය කාලය පුරාවටම ආර්ථිකයට, සමාජයට සහ ජනජීවිතයට ඉතා ප්‍රබල බලපෑමක්, ඒ වගේම හානියක් වෙලා තියෙනවා ආර්ථික මේ කාලගුණික දේශගුණික විපර්යාස නිසා, වෙනස් වීම නිසා. ඒ වගේම පසුගිය සතියේදී අතිගරු ජනාධිපතිතුමා විසින් COP28 ඩුබයි පැවතිච්ච COP28 සම්මන්ත්‍රණයේදී ට්‍රොපිකල් බෙල්ට් කියලා අලුත් වැඩසටහනක් ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරපු වැඩසටහන අනුව මේ කලාපයේ විශාලම ආර්ථික හානිය වෙන රටක් විදිහට තමයි අපේ රට අඳුනගෙන තියෙන්නේ. මම අහනවා ඇමතුමාගෙන්, විශේෂයෙන්ම මේ බලවත් විනාශයක් වෙන කාරණා පිළිබඳව, දේශගුණ විපර්යාස පිළිබඳව අධ්‍යයනයක් කරලා තියෙනවද කියලා. මොකද අපිට මේ වෙන විටත් හරි හැටි තොරතුරු දත්ත සංඛ්‍යාලේඛනත් එක්ක, ඒ නිවැරදි පුරෝගතනත් එක්ක අනාගතයට වෙන හානි සහ වර්තමානයේ සිදුවෙන හානි වලට ප්‍රතිකර්ම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විදිහට මැදිහත් වීමක් වෙන බවක් පේන්නේ නැහැ. එහෙම දැනට එහෙම අධ්‍යයනයක් කරලා තිබෙනවද? ඒ වගේම මේ පිළිබඳ කෙටු කාලීන, දිගු කාලීන වැඩසටහනක් සකස් කළා තියෙනවද? එමනම් ඒ තොරතුරු පාර්ලිමේන්තුවට හෝ අධීක්ෂණ කාර්ක සභාවකට හෝ උපදේශක කාර්ක සභාවට යොමු කළා තියෙනවද කියලා මම දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි එතුමා වැදගත් ප්‍රශ්නයක් අහන්නේ අපේ තියෙන පිහිටීම අනුව අපිට නිතර දේශගුණික කාලගුණික විපර්යාසයන් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒ වගේම මිනිසා විතින ඇති කරන විපර්යාසයන් වලටත් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා අපේ ප්‍රථම අභිප්‍රාය තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නව්‍යකරණය කිරීම අපි තාක්ෂණයේ පැත්තෙන් අවුරුදු 25ක් විතර පිටිපස්සේ ඉන්නේ අපේ පුරකතනයන් හරියට ක්‍රමානුකූලව වැදගත් විදිහට විශ්වාසනීයත්වයේ වර්ධනය වෙන ආකාරයට අපි පුරවකතනේ ලබා දීම තමයි අපේ මූලික පරමාර්ථය ඒ සඳහා ලෝක බැංකුවේ ණය ක්‍රමයක් මගින් අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නව්‍යකරණය කිරීම ආරම්භ කරලා තිබෙනවා අපි ඒ සඳහා කන්සල්ටන්ට් කෙනෙක් මේ වෙලාවේ ලෝක අනිකුත් තාක්ෂණයන් පිළිබඳව දැනුම තිබෙන කෙනෙක් අපි බඳ ලබා ගැනීම සඳහා අපි දැනට ටෙන්ඩර් කැඳවලා තියෙනවා ඉල්ලීම් ඉදිරිපත් කරලා තිබෙනවා ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා නව්‍යකරණය කිරීම සඳහා මොඩර්නයිස් කරන්න මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අපි අරගෙන තියෙනවා හැබැයි මන්ත්‍රීතුමා අපිට මේකට කාලයක් යන බව මම මතක් කරන්න ඕනේ ඒ වගේම ඔබතුමාගේ කතාවට තවත් අපි උණපූර්ණයක් කරන්න පරිසර දූෂණය සම්බන්ධයෙන් මේ මෝසම් සුලා වැසි සමග අපේ රටට එනවා පරිසර දූෂණ වාර්තා අපි පහුගිය කාලේ දැක්කා අපිට නිරීක්ෂණය වුණා ඉතාම නරක මට්ටමේ වාර්තා අපිට ලැබෙනවා මේක කලාපීය විසඳුමක් ඕනේ ඒකට තියෙන ලෝකල් සොලූෂන් එකක් නෙවෙයි ඒකට රීජනල් සොලූෂන් එකක් අපිට හොයාගන්න සිද්ධ වෙනවා අතිගරු ජනාධිපතිතුමත් මේ සම්බන්ධයෙන් එතුමාගේ අවධානය ඉතාව දැඩිව යොමු කළා තිබෙන බව මම මේ වෙලාවේ මතක් කරනවා
ගරු කතානායකතුමනි මට තව කාරණා කීපයක් පැහැදිලි කරගන්න ඕන මේ විශේෂයෙන්ම මේ වෙලාවේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමහර කාරණා සම්බන්ධයෙන් රටේ අනෙකුත් ආයතනත් එක්ක එක පද්ධතියක තමන්ගේ තොරතුරු හුවමාරු කරගන්න බව පේන්නේ නැහැ විශේෂයෙන්ම ඒ නිසාම ඉතා සුළු ඇස්සකටත් සමහර පුරෝකතර කරාට වැඩක් නැහැ සමහර වෙලාවට එක දවසක වර්ෂාපතනයෙන් වසරක ත්‍රස්තවාදයට වෙච්ච වුණාට වඩා වාහනයක් වෙන්න තියෙන කාරණා අපි දැක පසුගිය කාලේ දකුණු පළාතේ ගං අතුරු හොඳම උදාහරණය විශාල විනාශයක් වුණා ඒක නිසා මේ අනිකුත් ආයතන සමග එක පද්ධතියක් එක වැඩ කිරීමේ වැඩපිළිවෙලක් හදලා තියෙනද කියලා දැනගන්න කැමතියි ඔබතුමාගේ පැහැදිලි කිරීම එක ආවේ නැහැ
ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපි වැඩ කරනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ NBRO ඒ වගේම ඒවියේෂන් සෙක්ටර් එක සිවිල් ගුවන් සේවා ආයතනයේ ඒ වගේම ජල කළමනාකරණය සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව බලශක්ති සැපීම වගේ ආයතනත් එක්ක අපි ඍජුව වැඩ කරනවා ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නෑ හැබැයි ඔබතුමා කියන ආකාරයේ මේ මොඩර්නයිස් ප්‍රෝග්‍රෑම් එකක් අපේ අතර නෑ ඒක අපි මතක් කරන්න ඕනේ අනිත් එක අපි බැලුවොත් ලෝකයේ ප්‍රබල රටවල් මේ පුරවකතනයන් සඳහා මේ මුදලකුත් අය කරනවා ඒවියේෂන් සෙක්ටර් එක ෂිපින් සෙක්ටර් එක එනර්ජි සෙක්ටර් එක විශාල මුදලක් ආයෝජනය කරන කර්මාන්ත දැනට අපි බ්ලැන්කට් මේ පුරවකතනයක් තමයි ෆෝකාස්ට් එකක් තමයි මේ ආයතන වලට ලබලා දෙන්නේ. ඉතින් අපේ බලාපොරොත්තු ඇවිල්ලා එක පැත්තකින් ගොවි ජනතාවට අවශ්‍ය පුරවකතනය අපිට ලබලා දෙන්න පුළුවන්. අපිට අවශ්‍ය අනුතුරු ඇඟවීම් කරන්න පුළුවන්. හැබැයි අපි සෙක්ටර්ස් කීපයක් හඳුනගෙන තියෙනවා. එකක් බලශක්ති සෙක්ටර් එක, එනර්ජි සෙක්ටර් එක, ඒවියේෂන් සෙක්ටර් එක, ෂිපින් සෙක්ටර් එක, හොස්පිටැලිටි සෙක්ටර් එක වගේ ඒවාට අපිට මේ පුරවකතනයන් හරියාකාරව මොඩර්නයිස් මොඩර්න් ෆෝකස්ට් එකක් දෙන්න පුළුවන් නම් අපිට මේ පුරවකතනයන් ලබා දීම මගින් මුදල් උපයලා ඒකේ ලාභය ගන්න නෙවෙයි හැබැයි අපිට නව්‍යකරණය කරන්න මේ මුදල් ඒ වගේම අපේ නිලධාරීන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න එම මුදල් ආයෝජනය කරන්න තමයි අපේ මූලික බලාපොරොත්තු අභිප්‍රාය ඒක ප්‍රොසෙස් එකක් ඒක ලේසි වැඩක් නෙවෙයි කාලාන්තරයක් තිස්සේ අපි පුරුදු වෙලා ඉන්න සිස්ටම් එකක් අපි කඩන්න ඉන් ඉවත් වෙන්න තමයි අපි මේ උත්සාහය ගන්නෙ. ඒකට යම්කිසි කාලයක් ගත වෙයි. හැබැයි අපි මූලික අඩිය, පළවෙනි පියවර ඒ සඳහා තබලා තිබෙනවා ගරු කතානායකතුමනි.
ඔව්. පීරසුමන මන්ත්‍රීතුමනි.
වෙන අතුරු ප්‍රශ්නය මම හිතන්නේ ඒ ප්‍රශ්නෙට ඉතාමත් සමීප උත්තරයක් ඔබතුමාගෙන් ලැබුණා ඔබතුමා ඉතාම පැහැදිලි කිරීමක් කරා විස්තරණ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෙට වහිනවයි කිව්වොත් පායනවයි කිව්වොත් වහිනවා. හැබැයි දැන් වර්තමානයේ තමත් හොඳ තත්ත්වයක් තියෙනවා පුරෝගතනයන් සම්බන්ධව. ඒකට නිලධාරීන්ට සහ තාක්ෂණයට ස්තුතිය පුද කරනවා. ඔබතුමාගෙන් අහන්නේ ඔබතුමා දන්නවා මේ තමත් වේගෙන් පරිහාසයන් ගණනාවක් සිද්ධ වෙන කාල පරිච්ඡේදයක්. කොප් 28 සමුළුව තියෙන වෙලාව මේක. ජනාධිපතිතුමාගේ රජයේ විශාල අවධානයක් යොමු කරලා තියෙනවා මේ කාලගුණ විපර්යාසයන් සම්බන්ධව. ඉතාමත් හොඳ සාධනීය කාරණාවක් විශ්වවිද්‍යාල සහ ඒ කාරණා සම්බන්ධව ඔබතුමාගෙන් අහන්නේ මීට කාලයකට කලින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෙනියායට ගෙනාව ගරු කතානායකතුමනි කෝටි ගාණක් වටින යන්ත්‍ර සූත්‍ර වගයක් මේ කාලගුණ සම්බන්ධව තාක්ෂණික මෙවලම් වගයක්. නමුත් ඒ ගෙනාවට ඒකේ අනිකුත් උපාංගයන් ගෙනාව නිසා වෙනත් කාරණා නිසා ඒක ස්ථාපිත කරන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ඒක නිසා ඒ අපරාධයක් බවට පත් වෙලා තිබුණා. ඒකේ වර්තමාන තත්ත්වය කොහොමද කියන එකත් ඔබතුමා සඳහන් කරපු ආගාඩ ගරු රාජ්‍ය අමාත්‍යතුමනේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තනියෙන් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඔබතුමාට බලන විද්‍යාත්මකව තාක්ෂණිකව ඒ ජාත්‍යන්තර දත්තත් එක්ක තොරතුරු ලබා දෙන්න. මේකදී වාරි මාර්ග දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතනය දිස්ත්‍රික්කයේ තියෙන අනිකුත් දිස්ත්‍රික්කම් කාර්යාලවල සියලුම රාජ්‍ය ආයතන එකපද්දව තමයි මේක අපදා කළමනාකරණය කරන්න වෙන්නේ. ඒ කාරණාවේදී ඔබතුමාගෙන් ඉල්ලනවා ඒක දැන් සිද්ධියක් වුණාම වෙන්නේ නැතුව අකණ්ඩව යන වැඩපිළිවෙලක් තියෙනවාද ප්‍රාදේශීය කම්කාර දිස්ත්‍රික්ක කම්කාරාල හරහා ආපදාවන් සම්බන්ධව අපේ රටත් දැන් ආපදා කලාපයක් ආපදා ප්‍රදේශයන් වෙනදාට වඩා පත් වෙලා තියෙනවා මේ බෙංගාල බොක්කේ තියෙන කැළඹීම් සහ අනිකුත් කාරණා එක්ක. ඒක නිසා එහෙම අකණ්ඩව යන වැඩපිළිවෙලක් තියෙනවාද කියන කාරණාවත් ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුව සහ නිල්වලාගංග සම්බන්ධ කාරණාවක් වෙන ගරු ඇමැත්තුමනේ හැමදාම නිල්වලාගංග ඉහත්තාවට පැය දෙකක් වහිනකොට ගරු කතානායකතුමා හොඳටම සාක්ෂියක් විදිහට දන්නවා ඉහත්තාවට පැය දෙකක් වහිනකොට අද පවක් ගෙවන කණ්ඩායමක් ඉන්නවා අකුරස්යෙන් පල්ලෑ මිනිස්සු ටිකයි පවක් ගෙවනවා. ඒ නිසා මිනිස්සු අවධානයෙන් ඉන්නවා ගඟේ වතුර මට්ටම සම්බන්ධව. දැන් ඒ ජලමාපකයන් තියෙන ස්ථානයන් සම්බන්ධව තවත් අලුතෙන් අලුත් ස්ථාන කිහිපයක ජලමාපකයන් උදාහරණයක් ගත්තා මොරවක පිටබැද්දර අකුරස්සේ තියෙනවා මොරවක පිටබැද්දර වගේ තැන්වල ජලමාපකයන් ගැන ඉල්ලීමක් තියෙනවා. ඒ නිසා ජලමාපකයන් සහ ඒ තොරතුරු විධිමත් ආකාරයට පල්ලෙහාට ගලා යන ප්‍රමේයයක් නිර්මාණය කරලා තියෙනවද නැත්නම් ඒකට දේශපාලන අධිකාරිය නිලධාරීන් ඔබතුමාලාගේ අමාත්‍යාංශය ආරක්ෂාංශය ඒකාබද්ධ ප්‍රවේශකේ අකණ්ඩව යන වැඩපිළිවෙළක් තියෙනවද කියලා අහන්න කැමතියි.
ගරු කතානායකතුමනි, මෙතුමා වැදගත් ප්‍රශ්නයක් යොමු කළේ. එක මාතර ඒ වගේම ගාල්ල ගම් වතුර තත්වය වසර 4කට 5කට වතාවක් සිද්ධ වෙනවා. ඒ සඳහා එවැනි තත්වයක් ඇති වුණාම අපි විශාල මූල්‍ය වශයෙන් ආයෝජනයක් ශ්‍රමය වශයෙන් ආයෝජනයක් කරන්න ඕනේ. එතකොට අපි අත දිගැරලා ඒ සහයෝගය ලබලා දෙනවා. හැබැයි මේ මිටිගේෂන් මේවා අවම කිරීම සඳහා ගත්තු ක්‍රියාමාර්ග බොහොම අල්පයි අවමයි කියන එක තමයි අපිට නිරීක්ෂණය වෙන්නේ පහුගිය කාලේ. ඒ නිසා මාතර ගාල්ල ගම් වතුර තත්වය අවම කිරීමටත් හම්බන්තොටට ජලය ගෙන යාම සඳහා ව්‍යාපෘතියක් පසුගිය කාලේ ආරම්භ කරලා තිබෙනවා. ඒ ව්‍යාපෘතිය කඩිනම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා ගරු මන්ත්‍රීතුමනි, ගම් වතුර ඒ වගේම කාලගුණික තත්වයන් නිසා ඇතිවෙන ස්වාභාවික විපත් අපිට 100%කින් වළක්ව ගන්න බැරි වෙයි. නමුත් අපිට සාධනීය විසඳුමක් ගාල්ලට මාතරට ලබලා දෙන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා මෙම ව්‍යාපෘතිය මගින්. ඒ වගේම ඔබතුමා සඳහන් කරා මේ රේඩාර එක සම්බන්ධයෙන් එම තත්වය නිරීක්ෂණය කරද්දී එක එක අයට තමයි එම පාර හදන්න එක කණ්ඩායමක් ගොඩනැගිල්ල එකක් යන්ත්‍ර සූත්‍ර එකක් ඒකේ ඉලෙක්ට්‍රොනික්ස් කරන්න තව කෙනෙකුට වගේ තමයි මේ ටෙන්ඩර් එකෙන් බාර දීලා තියෙන්නේ. ඒක නිසා හරියාකාරව මේ ව්‍යාපෘතිය කෝඩිනේට් වෙලා නැහැ. සම්බන්ධීකරණේ වෙලා නැහැ. ඒ නිසා විශාල පාඩුවක් විශාල මේ අකටයුත්තක් එතන වෙලා තිබෙන බව මටත් නිරීක්ෂණය වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරගෙන යනවා. අපි දෙවනි ඩොක්ටර් රේඩා එක ජපානයෙන් අපිට ලැබිලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ ජූනි මාසෙට කලින් පුත්තලම ප්‍රදේශයේ මේ ඩොප්ලර් රේඩාර එක ස්ථාපනය කිරීම ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ගම් වතුර ඒ වගේම අනිකුත් ආපදා තත්ත්වයන් වලදී සහන සැපීම සඳහා 2016-21 වර්ෂ සඳහා පමණක් බිලියන 60ක් පමණ අපි වියදම් කරලා තියෙනවා. ගරු කතානායකතුමනි, ඔබතුමත් සම්බන්ධ වුණා මාතර මේ තත්ත්වය ඇති වෙද්දී. ඉතින් අපි ඒ අවම කිරීම සඳහා අපි පූර්ණ කටයුතු කරනවා.
කොමිසරි කුමාර් KPS කුමාර් සිරිමැතිතුමා.
ගරු කතානායකතුමා, මම ප්‍රශ්නේ අහනවා.
මහජන ආරක්ෂක ඇමතිතුමා උත්තර දෙන්න. ප්‍රශ්න අංක 5
මාස දෙකක් කල්ලිලා.
ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නේ මේ තුන්වෙනි වතාවට මේ ප්‍රශ්නේ කාලේ ගන්නෙ. ඉතින් මම ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ අපි බොහොම අමාරු මේ මාස 5කට ඉස්සල දාපු ප්‍රශ්නයක් ගරු කතානායකතුමා දෙවෙනි වතාවටත් දැන් මේ තුන්වෙනි වතාවට තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ නිසා
පළවෙනි සැරේටයි මේ මේ න්‍යාය පත්‍රයට පැමිණලා තියෙන්නේ.
නෑ කතානායකතුමා ගිය සැරේ ඇමතුමා ගියා ප්‍රශ්නේ අහන අහපු දවසේ ප්‍රශ්නේ අහ උත්තර නොදී ගියා. ගිය බාරේ. දැන් මේ ඊට පස්සේ මේ අහන්නේ. කරු කතානායකතුමා මට අවසර දෙන්න මේ රාජ්‍ය ඇමතුමාගෙන් ඉන්න නිසා පොඩි ප්‍රශ්නයක් අහන්න මේ එතුමාගේ කැමැත්ත පරිදි. කරු මේ ආරක්ෂක රාජ්‍ය ඇමතුමා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඔබතුමා දන්නවා මේ 30,000ක් පමණ ඉන්නවා. දැන් ඔවුන්ව ඉවත් කරනවා කියලා තියෙනවා දීමනාවක් ගෙබලා. මම ඔබතුමායෙන් අහනවා ඒක සත්‍යයක්ද? කොපමණ මුදලක් දෙන්න බලාපොරොත්තු වෙනවද ඉවත් කරනවා නම්? හැබැයි ඔවුන්ගේ ඉල්ලීම තමයි වසර 30-40 හේවේ කරපු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන් කැමති ඉවත් වෙන්න අඩුම තරමින් ලක්ෂ 50ක්වත් ගෙවනවා නම්.
ගරු කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් මම කරුණු පැහැදිලි කිරීමක් ඉෂ්ට සිද්ධ කරා. අපේ මූලික පරමාර්ථය තමයි රාජ්‍ය සේවයේ කාර්යක්ෂමක වෙන්න ඕනේ කියලා අපි සියලු දෙනාම පිළිගන්නවා. අපි රාජ්‍ය සේවයේ ලක්ෂ 15ක් රාජ්‍ය සේවයේ ඉන්නවා. කාර්යක්ෂම සේවයක් ලබා ගැනීම අපි සියලු දෙනාගේම වගකීම. සිවිල් ආරක්ෂක බලකායේ 34,000ක් දැනට ඉන්නවා. අපි 2015 පස්සේ සිවිල් ආරක්ෂක බලකායට බඳවා ගැනීම නවත්තලා තිබෙනවා. අපේ පරමාර්ථයේ මූලිකව ගරු කතානායකතුමනි සිවිල් ආරක්ෂක බලකාය කාර්යක්ෂමක සේවයක් බවට පත් කරන්න. දැනට මායින් ගම්මාන ආශ්‍රිතව මේ අයව බඳවා ගැනීම සිද්ධ කරපු නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා ඒ අයව ඒ ප්‍රදේශයේම රැකියා සඳහා යොමු කරන්න. දැන් ඇත්තටම අපි කරන්නේ රටේ අවශ්‍යතාවයකට අනුව ඔවුන්ගෙන් සේවයක් ලබා ගැනීම නෙවෙයි. කොළඹට එව්වොත් අපේ දේශපාලන අධිකාරියේ බලපෑම් එනවා, කෝල් එනවා, මාරු කරන්න එපා, එහෙට යවන්න එපා, මෙහෙ තියාගන්න කියලා. ඉතින් ඔය දෙකම කරන්න බෑ ගරු මන්ත්‍රීතුමා. අපි මේ අයට අවස්ථාවක් දෙනවා. අපි මේ අයට තෝරගන්න අවස්ථාවක් දෙනවා. එකක් අපි සිවිල් ආරක්ෂක බලකාය අපි කාර්යක්ෂමක සේවයක් බවට පත් කරන්න. රටේ අවශ්‍යතාවය අනුව ඔවුන්ව සේවයේ යොදවන්න. එතකොට උතුරද නැගෙනහිරද බස්නාහිරද දකුණේද කියන එක වළංගු වෙන්නේ නැහැ. ගෙදර ඉඳලා තවදුරටත් සේවය කරන්න බැරි වෙයි. එහෙම අකමැති අයට අපි වොලන්ටරි VTS එකක්, වොලන්ටරි ටර්මිනේෂන් ස්කීම් එකක් අපි ලබලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ගරු මන්ත්‍රීතුමා, අපි මේ බදු ගෙවන ජනතාවගේ මුදලින් තමයි අපි මේ අයට වැටුප් ගෙවන්නේ. දැනට විශාල වශයෙන් බදු ගෙවන්නේ පෞද්ගලික අංශයේ සේවය කරන පිරිස. කාර්යක්ෂමක සේවයකින් අපි මුදල් අරගෙන අකාර්යක්ෂමක සේවයකට මුදල් දාන එක ජාතික අපරාධයක් ගරු කතානායකතුමනි. ඒකට අපි විරුද්ධයි. ඉතින් මම ඔබතුමාගෙනුත් ඉල්ලන්නේ අපිට මේක කාර්යක්ෂම කරගන්න අපිට අවස්ථාව දෙන්න. අපි මේ චොයිස් එක, අපි මේ අවස්ථාව සිවිල් ආරක්ෂක බලකායේ පිරිසට දෙනවා. එක්කෝ අපි මේ රටේ අවශ්‍යතාවය අනුව සේවය කරන්න, එහෙම නැත්නම් අපි VTS එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ ගාන සම්බන්ධයෙන් ක්‍රමවේදයේ සම්බන්ධයෙන් තාම තියෙන්නේ මේ 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 සාකච්ඡා මට්ටමේ ගරු කතානායකතුමනි.
හෝ අවසරයක් ඇතුව මට සිවිල් ආරක්ෂක ශේෂ්‍ය ගැන වචනයක් කියවට කමක් නැද්ද?
එමෙතුමා කැමති නම් අහන්න.
මම මට ඇහුණා ඔබතුමා කියනවා මේ 34,000ක් සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ නිලධාරීන් ඉන්නවා කියලා. අපි නාස්ති කරන්න හොඳ නැහැ කියන කතාවක් මට ඇහුණා. ඇත්ත වශයෙන්ම ගරු කතානායකතුමනි, යුද්ධය ජයග්‍රහණය කරන්නට මායින් ගම්මාන ආරක්ෂා කරන්නට මම හිතන්නේ ඒ කාලේ හිටිය 40,000 සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ නිලධාරීන් අනුකමේ සේවාවක් ඉෂ්ට කරා. එහි ඒ සේවාවේ අගයීමක් හැටියට තමයි යහපාලන රජයේ 2015-2019 අතර තාවකාලික දීමනා ලැබපු සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍ර නිලධාරීන්ව ස්ථිර රජයේ සේවකින් හැටියට රාජ්‍ය සේවාවට බඳවාගත්තේ පෙන්ෂන් එකක් සහිතව. ඉතින් ඛේදවාචකයේ ගරු කතානායකතුමනි, මේ සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍ර නිලධාරීන්ට කියනවා මේ වොලන්ටරි රිටයර්මන්ට් ස්කීම් එක, ඒ කියන්නේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්නේ කියලා එක්කෙනෙකුට 130,000 දීලා. ඉතින් මං අහන්නේ ගරු කතානායකතුමනි, යුද ජයග්‍රහණය කරන ක්‍රියාවලියේ මායින් ගම්මාන ටික ආරක්ෂා කරමින් ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, ආරක්ෂක අංශවලට ඒ උතුරු නැගෙනහිර කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීමේ ඒ ගමනට මායින් ගම්මාන ආරක්ෂා කරලා ඒ ශක්තිය ලබා දුන්නු සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍ර නිලධාරීන්ගේ වර්තමාන තක්සේරුව එක්කෙනෙකුට ලක්ෂ 30ද මම අහන්නේ මේ ඒකද ඇයිගේ වටිනාකම බොහොම කනගාටුයි.
මේක යුද්ධ දිනපු එකේ ඒ කාරණාවේදී ඔවුන් දක්වපු සේවය පිළිබඳව තර්කයක් නැහැ. අපි ඒක පිළිගන්නවා. ඒක වෙනයි, මේක වෙනයි. එතකොට අපිට දැනට අපි ගණන් බල්ලා තියෙනවා බිලියන 850ක් රට දරන්න ඕනේ මේ මේ කටයුත්ත දීර්ඝකාලීනව ගෙනියන්න බිලියන 850ක්. එතකොට අපි වැලුවේ කාර්යක්ෂමක සේවයක් ලබා ගන්න අපිට සිද්ධ වෙනවා ගරු කථානායකතුමනි. එහෙම නැති වුණොත් ආපහු මේ රට නැවත බංකොලොත් වෙන එක වළක්වන්න බෑ. ඒක නිසා අපි ආරක්ෂක අමාත්‍යංශයේ අපේ නිලධාරීන්ව කාර්යක්ෂමක සේවයක් ලබා ගන්න අපි පූර්ණ වශයෙන් අපි කැප වෙනවා මහන්සි වෙනවා. පළවෙනි අඩිය අමාරුයි තීරණාත්මකයි. මම දන්නේ නැහැ විපක්ෂ නායකතුමා ඔබතුමා මේ ලක්ෂ 30 කියන එක කොහෙන්ද ගත්තේ කියලා. අපි මේක තාම කතා කරලා නැහැ. අපි මේ නිලධාරීන් එක්ක තාම කතා කරලා නැහැ. එක එක කට කතා යනවා, එක එක මත යනවා. ඒ අනුව ඔවුන් කරපු සේවය, ඔවුන් කරපු සේවයේ කාලය අනුව තමයි මේම කටයුත්ත අපි තීන්දුව කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඉතින් අපි දෙන්නේ කථානායකතුමනි choice එකක්, කැමැත්තක්. ඉන්න අයට ඉන්න පුළුවන්. හැබැයි මේ සේවයේ කාර්යක්ෂම කරද්දී ගමේ ඉඳලා දැන් තත්ත්වෙටම සේවය කරන්න දෙන්න අපිට පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම සියලු දෙනාගෙන්ම සහයෝගය ඉල්ලන්නේ මේ කටයුත්තේදී අපිට මේක කාර්යක්ෂමක සේවයක් බවට පත් කරන්න. ඒ වගේම දැනට තියෙන තත්ත්වය අනුව මේ අය සමහර අය වැඩට එන්නෙත් නැතුව පඩි ගන්නවා. ඒ තත්ත්වය අපි වළක්වන්න ඕනි. ඒක කරද්දී අපිට චෝදනා එයි අමාරුයි. ඒක ඒ කොහොම වුණත් දේශපාලනිකව අවාසි වුණත් අපිට ඒ අමාරු තීන්දුව අපිට ගන්න වෙනවා රටේ අනාගතය වෙන්න.
එමෙතුමා ඉක්මන් කරන්න. ඔව්. දෙවෙනි වටේ පළවෙනි ප්‍රශ්නය
අහනවා. එතුමනි දෙවෙනි වටේ පළවෙනි ප්‍රශ්නය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අජිත් මාන්නපෙරම මන්ත්‍රීතුමා වෙනුවෙන් මම අහනවා.
සභාගත කරනවා කරුකත් නැහැ.
තුන්වෙනි ප්‍රශ්නය
සභාගත කරනවා.
ගරු කථානායකතුමනි තුන්වෙනි ප්‍රශ්නය වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යතුමාගේ වෙනුවෙන් අනත්තුමාගෙන් ඩී වීරසිංහ මන්ත්‍රීතුමා වෙනුවෙන් මම අහනවා.
සභාගත කරනවා.
27-2 යටතේ ප්‍රශ්නය
ගරු කථානායකතුමනි මම අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අවසර ඉල්ලුවා. මොකද ඊයේ සවස් භාගයේ එතුමාට මහින්දන් රාජකාරී කටයුතු නිසා මේ සභාවේ ඉන්නට බැරිුන නිසා එතුමා දැන් මට අවසර දුන්නා 27-2 පෙර වැඩගත් අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රශ්නයක් මතු කරන්න. ගරු අමාත්‍යතුමනි ඔබතුමාම පිළිගත්තා රටේ පාසල් 74කට වැඩි ප්‍රමාණයක් තර්ස්ටන් එක පවා, කංගල්ල පවා, සේරුනුවර සෝමාදේවි පාසල, ඒ වගේම දොම්පේ ප්‍රාථමික පාසලේ අනාරක්ෂිත ගොඩනැගිලි තිබෙනවා. දැන් මම ඔබතුමාට කියන්නම් දොම්පේ ප්‍රාථමික පාසලේ ඇත්තටම මේ අනාරක්ෂිත ගොඩනැගිල්ලම මුදල් නොමැතිකම නිසා ඒක ආපහු මේ ප්‍රතිසංස්කරණය කරන්නට කටයුතු කරනවා. ඇත්ත වශයෙන් මෙතන ගුණාත්මකභාවයෙන් බාල විදියට ඒ කටයුතු කරන්නේ. හැබැයි ඒ ප්‍රශ්නය මාධ්‍ය හරහා හෙළිදැක්වීම තුළ කලාප කාර්යාලයේ බලධාරීන් ඒ විදුහල්පතිවරයාව ගෙන්නලා ඒ විදුහල්පතිවරයාට තරවටු කරනවා. එතකොට මේ වගේ ගොඩනැගිල්ලක දූදරුවන් අධ්‍යාපනය කරොත් ගොඩනැගිල්ල කඩන් වැටුනොත් දූදරුවන්ගේ ඒ සිසු දූදරුවන්ගේ ජීවිත තමයි අනතුරට ලක් වෙන්නේ. ඒ වගේ මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති සේරුනුවර, ඒ කියන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සෝමාදේවි පාසලේ දරුවෝ 300ක් ඉගෙන ගන්න පාසල ඔබතුමා අදම බලධාරින් යවලා පොඩ්ඩක් හොයලා බලන්න. ඒ පන්ති කාමරවල දැන් හුඹස් හැදෙනවා. හුඹස් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුනුවර සෝමාදේවි පාසල දැන් ගරු ඇමතිතුමනි දැන් ඒ පන්ති කාමර ඇතුලේ වෙන හැදිලා ඒ වෙනයක් ඇතුලේ ණයකුත් ඉන්නවා. එතකොට මේක විහිළුවට කාරණාවක් නෙවෙයි. මේක ඇත්ත කතාවක්.
කැලණිය වගේ.
එතකොට කැලණිය ණය ගැන නෙවෙයි මං කියන්නේ. මම මේ කියන්නේ මේ පාසල් දූදරුවන් ඉගෙනුම් ලබන පන්ති කාමරවල මේ සේරුනුවර සෝමාදේවි පාසලේ. ඉතින් ගරු කථානායකතුමනි, ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, දැන් මේ හැම දෙයකම පෙන්වන්නේ මුදල් නැtei කියන කාරණාව. හැබැයි ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණය බොහොම පැහැදිලි තීන්දුවක් ලබා දීලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ආටිගල, පී.බී. ජයසුන්දර, නිවාඩ් කබ්‍රල්, ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මේ රට බංකොලොත් කිරීමේ ක්‍රියාවලියේ මේ රටේ මූලික අයිතිවාසිකම් කඩ කරලා තිබෙනවා කියන එක.
ඉමං අහන්න කැමති ඇයි රජයක් හැටියට මේ පාසල් ගොඩනගන්නට මේ රට බංකොලොත් කරපු කණ්ඩායමෙන් මේ රටට අහිමි වූ සම්පත් අහිමි වූ අරමුදල් ටික අරගෙන ඇයි මේ පාසල් ටික හදන්නට ඇයි රජයට වැඩපිළිවෙලක් නැත්තේ? ඇයි විශේෂ ජනාධිපති කොමිසමක් ස්ථාපනය කරලා මේ රට බංකොලොත් කරපු ඇත්තොන්ට මේ විදියටම ප්‍රජායිතී තියාගෙන යන්න ඉඩ දෙනවද? කරුණාකරලා උත්තර දෙන්න.
කතානායකතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පිළිබඳව තීන්දුවක් දෙන්නේ ඒ ඉදිරිපත් කරපු අයගේ මූලික අයිතිවාසිකම් කඩ වුණාද නැද්ද කියන එක. ඒ තීන්දුවේ ඒවැ කරුණු සනාථ කිරීම මේවා තීන්දුව එනවා. හැබැයි මම දැක්ක පුවත්පතේ පවා ඊයේ යම් පුද්ගලෙක්ව කණ්ඩායමක් වන්දිල්ල නඩුවක් දාලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් පාස්කුවිරුදා ප්‍රහාරයේ ප්‍රධාන කාරණයේදී මූලික අයිතිවාසිකම් පැස්සමේ තීන්දුවක් දුන්නා. මේ අය වග කියන්න ඕනේ මේ. ඒකේ වන්දිත් ඉල්ලලා තිබුණා. ඒතර වන්දිත් වීම කළා. ඊට අමතරව දිස්ත්‍රික් උසාවිවල වෙන වෙනම තියෙන තව විශාල සංඛ්‍යාවක් වන්දි ඉල්ලලා. ඒක නිසා වන්දි ගන්න කැමති අයට ඒක සඳහා අවස්ථාව තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. රජයක් විසින් ගන්න තීන්දුව මම නෙවෙයි. ඒක ඉදිරි කාල සීමා තුළ රජය විසින් ඒක ප්‍රකාශයට පත් කරයි. ගරු කථානායකතුමනි, ඊළඟ ප්‍රශ්නේ තමයි එතුමා අහපු ප්‍රධාන ප්‍රශ්නය මේ පාසල් ගොඩනැගිලි පිළිබඳව. දැන් මම මීට මාසයකට කලින් ওই තර්සන් විද්‍යාලය ගැනයි තංගල්ල බාලිකා විද්‍යාලය ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ ඉබ්බාගමු සෙන්ට්‍රල් එකම ඔක්කොම ලයිස්තු කිව්වා. මං ඊයේ වෙනකොට පාසල් ගොඩනැගිලි 74ක රුපියල් මිලියන 10000ක ඇස්ටිමේටු සියල්ල ඩීටේල්ස් මං අරන් තියෙනවා. දැන් ඒකේ මේ ලබන අවුරුද්දේ අයවැයෙන් ඒකට දෙන්න පුළුවන් බොහොම සුළු ප්‍රමාණයක්. ඒක ප්‍රමාණවත් නැහැ. ඊට අමතරව ඔබතුමා සඳහන් කරපු පාසල් අයත් වෙන පළාත් 9ම ඇස්ටිමේටු කැඳවලා තිනවා මේ ලබන 15 පෙර. සමහරට ඒක තව සුමානෙක් පරක් වෙන්න පුළුවන්. මේ සියල්ලම එකතු කළොත් මගේ දළ ඇස්තමේන්තු මං හිතනවා රුපියල් මිලියන 30000කට වැඩි වෙනවා. එතකොට රුපියල් මිලියන 30000ක් කියන එක මේ අයවැය තුල මේ ගණනය වෙලා නැහැ. මං දන්නේ පළාත් මට්ටමේ තියෙන පහට බිලියන 280න් ප්‍රාග්ධන කොච්චර යෙදුනද කියන එක එකත් මං එවන්නයි කිව්වා. ඊතුරු ෂෝට් ෆෝල් එක මම බලාපොරොත්තු වෙනවා. අපි ගීසරෙක් කළේ එහෙමයි. ඔය ජෙම් ප්‍රොජෙක්ට් එක වගේ වැයින් වර්ල්ඩ් බැංක් එකෙන් ඒ මුදල් ටික අරගෙන ලබන අවුරුද්දල කඩිනම් ප්‍රතිසංස්කරණයට යන විශේෂයෙන් මේ අබලන් ගොඩනැගිලි ටික. අපි දැනට උපදෙස් දීලා තිනවා අබලන් ගොඩනැගිලි දරුවෝ තියන්න එපයි කියලා. මොකද යම් හානියක් වෙන්න පුළුවන් නිසා. ඉතින් ඒ දැනට ඒ කටයුතු ටික කරගෙන යනවා. මම ඔබතුමාට කියන්නේ මම ওই හැම එකටම යම් කිසි විකල්ප වැඩපිළිවෙලකට මම ගිහිල්ලා
තියෙනවා. විශේෂ දෙයක් ඇද්ද ප්‍රශ්න අහන්න. ඒකනේ කියන්නේ. ඇයි දැසිරි මහත්තයා ප්‍රශ්නයක් නෙවෙයි, මෙතුමන් ප්‍රශ්නයක් නෙවෙයි මේක. ඔබතුමා මැදිහත් වෙලා කාලේ නාති කියන්න.
දුන්නා නම් ඔච්චර වෙලා යන්නේ නැහැ. ගරු අපේ ඇමතුමානේ ඔබතුමා බොහොම ස්තුතිවන්ත වෙනවා. දැන් ඔබතුමා තීරණයක් කරන් තියෙනවා දිවාහාරය දෙන්න සිසුන්ට. මම දැක්කත් එහෙම ප්‍රකාශයක් කළා තියෙනවා. යම් උත්සාහයක් දරනවා කියලා. දැන් ප්‍රශ්නේ තියෙන ගරු කථානායකතුමනි ඇමතුමා, මේ සමපෝෂ ත්‍රිපෝෂ සහ ඒවා හදන භාණ්ඩ වලට වැට් එක ගහන්න හදනවා ඔබතුමා. ඒක තමයි 18%ක වැට් එකක් ගහන්න හදනවා. මම අහන්න කැමතියි ඇත්තටම මේකෙන් වෙන්නේ ගරු ඇමතුමා, මේ ගැන ඔබතුමා කතා කරන්න. මොකද හේතුව මේකෙන් ලැබෙන ප්‍රයෝජනයක් නැහැ. ඇත්තටම 1.8 බිලියන් තමයි ඒගොල්ලන්ගේ ප්ලෑන් එක තියෙන්නේ. හැබැයි 14.2 බිලියන් සාමාන්‍යයෙන් අපි ඉම්පෝර්ට් කරන්න යනවා. මේක ඉම්පෝර්ට් කරන්න ඇත්තටම රුපියල් 409 විතර ගේන්න පුළුවන්. හැබැයි 270 ගන්නට මේ රටේ 30,000කින් ඒගොල්ලෝ බඩු ටික ගන්නවා. 30,000ක් වගා කරනවා. අහිංසක දුප්පත් මිනිස්සු අනුරාධපුරයේ කුරුණෑගල හොඩාගල. මම අහන්න කැමතියි මේ සම්බන්ධව ඔබතුමාලා ගන්න පියවර මොකක්ද කියලා පොඩ්ඩක් අපිට කියන්න.
තනායකතුමනි, වැට් සම්බන්ධයෙන් ඉරිදා දිනේ දින
විවාදයක් තියෙනවා.
ඔව්,
ඒකෙදි ගන්න.
ඒකෙදි පිළිතුරු දෙවි මුදල් රාජ්‍ය මන්ත්‍රී. ඔව්. ඔබතුමා 27 දෙක.
ගරු කථානායකතුමනි, 27 ප්‍රශ්නය අහන්න. හැබැයි ඔබතුමා කිව්වා දැන් මේ පාසල් වලට මුදල් හිඟයක් තියෙනවා කියලා. විජේදාස රාජපක්ෂ ඇමතිතුමා බොහොම ප්‍රසිද්ධියම මේ සභාවේ කිව්වා අපේ රටේ පුද්ගලින් ගණනාවකගේ අරමුදල් පිටරට හංගලා දිනවයි කියලා. රුපියල් නෙවෙයි, ඩොලර් වලින්. මේක එතුමා ප්‍රසිද්ධිය කරපු ප්‍රකාශයක්. ඉතින් මං හිතන්නේ මේ මදිපාඩුව, හිඟපාඩුව, අරපාඩුව, මේ පාඩුව හොයාගන්නට ඔබතුමාට බොහොම ලේසියෙන්
විජේදාස රාජපක්ෂ මැතිතුමත් එක්ක සාකච්ඡා කරලා යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරන්න.
ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ නැහැ.
මේ පාසල් පද්ධතිය ගොඩනගන්නට සෞඛ්‍ය පද්ධතිය ගොඩනගන්නට අරමුදල් ලබා ගන්න.
දැන් ආයි තව පැත්තක ගෙනියනවා. කරුණාකරලා
හරි.
ආයි තුමා අධ්‍යාපන මැතිතුමා
මගේ ප්‍රශ්නය උග්‍ර ආර්ථික අර්බුදයේ සෑම පුද්ගලයෙකුගේම ජන ජීවිතයට දැඩිව බලපෑම් මෙල්ල කළා. මම බොහොම සතුටින් මේ ප්‍රශ්නේ අහනවා. මොකද මේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ට්ස් ෆැකල්ටිගේ දූදරුණුත් සිසු ශිෂ්‍ය ශිෂ්‍යාවන් අහගෙන ඉන්නවා මේ ප්‍රශ්නේ. උග්‍ර ආර්ථික අර්බුදයේ සෑම පුද්ගලයෙකුගේම ජන ජීවිතයට දැඩිව බලපෑම් මෙල්ල කළා. ආර්ථික අර්බුදයෙන් ගැලවීමට සෑම කැපකිරීම කළ යුතු වුවත් ඒ සඳහා වන නිසි නායකත්වය හා උපක්‍රම තෝරා ගැනීමේ වගකීම තියෙන්නේ පාලක රජයට. නිවැරදි උපක්‍රම තෝරා නොගැනීම හා විද්‍යාත්මක පදනමකින් තොරව රැස්කල දත්ත මත පදනම්ව තීරණ ගැනීම තුළින් කිසිසේත්ම ආර්ථිකය නැවත නිවැරදි දිශාවකට යොමු කරන්නට බෑ. බංකොලොත් ආර්ථික තත්ත්වයක පවා නිවැරදි දත්ත සැඟවීම මූලික නෛතික සීමා නොතකා හැරීම හා මහජනතාව වෙත අනවශ්‍ය ලෙස ආර්ථික පීඩනයන් පැටවීම දිගින් දිගටම රජයේ විසින් සිදුකරන හේයින් අපි පහත සඳහන් ප්‍රශ්න අහනවා. ගරු කථානායකතුමනි, බොහොම පැහැදිලි වැට් එක 118ට වැඩි කරලා අසීමිත පීඩනයක් මේ රටේ ජනතාවගේ හිස මත කරපිට පටවනවා. මන් දන්නේ ශරීරයේ තියෙන අවයව වලටත් වැට් එක ගහයි දන්නේ ඉස්සරහට. මම අහන්න කැමති, මන් දන්නේ මට පේන්න නෑ අපේ මුදල් ඇමතිවරයක් නෑ, මුදල් රාජ්‍ය ඇමතිවරු දෙන්නත් නෑ, උත්තර දෙයිද දන්නේ නෑ මේවට. අද වන විට 4 දෙනෙකුගෙන් යුතු පවුලකට මාසිකව අවශ්‍ය ආහාර වියදම සහ ආහාර නොවන වියදම කවරේද? එය ගණනය කළේ කෙසේද? දැන් මේ ප්‍රශ්නෙට ගරු කථානායකතුමා කල් ගන්න බෑ. මොකද අයවැයක් හදලා තියෙන්නේ මේ සීලු දෙයම ගණනය කරලා. 4 දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට අවශ්‍ය ආහාර වියදම කුමක්ද, කොපමණද, ආහාර නොවන වියදම කවරේද? අප රටේ දරිද්‍රතා රේඛාව අනුව දරිද්‍රතා රේඛාව මත දරිද්‍රතා රේඛාවෙන් ඉහළ සහ පහළ ජීවත් වෙන පවුල් ප්‍රමාණයන් කොපමණද? ඒ කියන්නේ කවුද පවර්ටි ලයින් එකේ ජීවත් වෙන්නේ, කවුද පවර්ටි ලයින් එකෙන් ඉහළ ජීවත් වෙන්නේ, කවුද පවර්ටි ලයින් එකෙන් පහළ ජීවත් වෙන්නේ? දැන් මේ දත්ත නැතුව අයවැයක් සකස් කරන්න බෑ. ඒකින්න මේ ප්‍රශ්නෙට කල් ඉල්ලන්න බෑ. ඔබතුමාලා ළඟ තියෙන්න ඕනේ උත්තර ටික. දරිද්‍රතා රේඛාව ගණනය කරන ලද්දේ කෙසේද? එසේනම් ඒ ගණනය කරනු ලැබුවේ කවදාද? 2019 වසරේ ගෘහස්ථ ආදායම් වියදම් සමීක්ෂණයට අනුව මේ රටේ පෝසත්ම 20% මුළු ආදායමෙන් 50.6% භුක්ති විඳ ඇති අතර දුප්පත්ම 20% මුළු ආදායමෙන් භුක්ති විඳලා තිබෙන්නේ 5.8% ප්‍රමාණයක්. මේ තත්ත්වය තුළ කරුණාකරලා අයවැය හදපු මුදල් ඇමතිවරයාගෙන්, එහෙම නැත්නම් රාජ්‍ය ඇමතිවරු දෙපළගෙන්, එහෙම නැත්නම් සභානායකතුමාගෙන් මම අහනවා 2020, 2021, 2022 සහ 2023 සහ වර්තමාන තත්ත්වය තුළ පෝසත්ම 20% භුක්ති විඳින ආදායම් ප්‍රමාණය කොපමණද, දුප්පත්ම 20% භුක්ති විඳින ආදායම් ප්‍රමාණය කුමක්ද? දැන් මේකට කල් ගන්න බෑ ගරු කථානායකතුමනි. මොකද මේ දත්ත නැතුව අයවැය හදන්න බෑ. ඊළඟ ප්‍රශ්නය 2024 අයවැය කතාවේ අයවැය හිඟේ 7.6% වෙනවා. හැබැයි ඇත්ත වශයෙන්ම බැංකු ප්‍රතිප්‍රාග්ධනිතකරණයට අදාළව දත්ත ඇතුළත් වුණොත් ඇත්ත වශයෙන්ම ඒකට කියන්නේ බැංක් රීකැපිටලයිසේෂන් කියලා අයවැය හිඟය 9.1% වෙනවා. හැබැයි සභානායකතුමා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සීමා අනුව මේක තබාගත යුතුයි 5%. දැන් ඒක තමයි ඇත්ත වශයෙන්ම රටේ නීතිය. හැබැයි 2024 ආයවැය තුල රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සීමා නීතිය රජය කඩ කරලා තිබෙනවා. එහෙම රටේ නීතිය කඩ කරන්න පුළුවන්ද ඔබ ආයවැයක් හදනකොට? ඒ කියන්නේ තියාගන්න ඕන බජට් ඩෙෆිසිට් සීමාව ඉක්මවල ගිහිල්ලා මේ රජයේ රටේ නීතිය කඩ කරලා තිබෙනවා. ඒකට ඔබතුමාලා ලබා දෙන උත්තරේ මොකක්ද? 2024 ආයවැය මගින් ආදායමේ 45%ක වර්ධනයක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ අවුරුද්දේ ආදායම ඇත්ත වශයෙන්ම සපුරාලා ගන්නට බැරි වෙලා තිබෙනවා. 15%ක මදිපාඩුවක් වෙලා තියෙනවා. හැබැයි අයවැයෙන් කියනවා ඇත්ත වශයෙන්ම රාජ්‍ය ආදායමේ 45%ක වැඩි කිරීමක් කරගන්න බලාපොරොත්තු වෙනවා කියලා. එම ආදායම් වැඩිවීමෙන් 50%ක්ම භාණ්ඩ හා සේවා මත බදු ලැට් හරහා ලබා ගැනීමට අපේක්ෂා කරනවා. බලන්න ගරු කතානායකතුමනි, මොකද වැට් එක කියන්නේ? වැට් එක කියන්නේ ප්‍රතිගාමී බද්දක්, රිග්‍රෙසිව් ටැක්ස් එකක්. ප්‍රතිගාමී බද්ද කියන්නේ මොකක්ද? මේ රටේ දුප්පත් මිනිස්සයයි පෝසත් මිනිස්සයයි හැමෝම ගෙවනවා එක හා සමාන ටැක්ස් එක. ඇත්ත වශයෙන්ම ප්‍රොග්‍රෙසිව් ටැක්සස් ගැන නම් යම් සාධාරණත්වයක් තියෙන එක ප්‍රගතිශීලී. ඒ කියන්නේ ආදායම වැඩි වෙනකොට ටැක්ස් එක වැඩි වෙනවා. ලැට් එක එහෙම නෙමෙයි. ඉට්ස් අ රිග්‍රෙසිව් ටැක්ස්. ඒක ප්‍රතිගාමී ටැක්ස් එකක්. දැන් අපිට අහන්නට ලැබුණා රෝහල් උපකරණ වලට, අත්‍යවශ්‍ය ආහාර පාන වලට, මේ හැම දෙයකටම කොටින්ම කිව්වොත් අම්මලට දූ දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂවල අමුද්‍රව්‍ය වලටත් ලැට් එක ගහනවා. ඉතින් විශේෂයෙන්ම මම අහන්න කැමති මේ 50%ක්ම භාණ්ඩ හා සේවා මත ලැට් හරහා ලබා ගැනීමට අපේක්ෂා කිරීම. ඒ 2023 වසරේ භාණ්ඩ හා සේවා මත බදුමගින් ඉපැයීමට බලාපොරොත්තු වන ආදායමෙන් 3 ගුණයක්. ඒ කියන්නේ ඔබතුමන්ලා 3 ගුණයකින් වැඩි කරනවා මේ බදු බර. ඒ විතරක් නෙමෙයි, විදේශ වෙළඳාම මත ආය කරන බදු මගින් ඉපැයීමට අපේක්ෂා කරන ආදායම 2 ගුණයකින් ඉහළ නංවා තිබෙනවා. මේ තත්ත්වය තුළ අපේක්ෂිත ආදායම් ඉපැයීම් සිදු කළ හැකිද කියන එක මම අහන්න කැමතියි. අවසාන ප්‍රශ්නේ, 2024 ආයවැය කතාවට අනුව 2024 වර්ෂය සඳහා ගණනය කළ අපේක්ෂිත උද්දමන අනුපාතයේ 9.6%ක් පමණ වෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 සඳහා ප්‍රකාශිත ඉලක්කගත උද්දමන අනුපාතය 5%ක් වෙනවා. මේ වෙනස පැහැදිලි කරන්න පුළුවන්ද? දරු කතානායකතුමා, මේක බරපතල ප්‍රශ්නයක්. ආයවැය කතාවේදී මුදල් ඇමතිවරයා ජනාධිපතිවරයා කියනවා 2024 අපේක්ෂිත උද්දමන අනුපාතය ඉන්ෆ්ලේෂන් රේට් එක 9.6%යි කියලා. හැබැයි මහ බැංකුව කියනවා නෑ නෑ 9.6%ක් නෙවෙයි, ඒක 5%යි කියලා. ඒතර ගරු සභානායකතුමනි, කොහොමද මහ බැංකුව එකක් කියලා මුදල් ඇමතිවරයා තව එකක් කියලා, කොහොමද මනා ලෙස විද්‍යාත්මක ලෙස ආර්ථිකය කළමනාකරණය කරලා මේ බංකුලොත් රටෙන් අපි ගොඩ එන්නේ? ඉතින් මම ඔබතුමාට යෝජනා කරන්න කැමති පැහැදිලිවම ඔබතුමන්ලා පරිශීලනය කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු නඩු තීන්දුව ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, නිවාඩ් කබ්‍රාල්, WD ලක්ෂ්මන්, PB ජයසුන්දර, ඒ ඇතුළු කණ්ඩායමම, ආටිකල් ඇතුළු කණ්ඩායමම මේ රට බංකොලොත් කරා. ඒ බංකොලොත් කිරීම තුළින් අර පෙත්සම දාපු 3 දෙනාගේ විතරක් නෙමෙයි, 120,000 මූලික අයිතිවාසිකම් කඩ කරා. දැන් මේ ඉන්නවා මේ සභාවේ විශ්වවිද්‍යාල සිසු දූ දරුවන්. ඔබතුමන්ලා සිසු දූ දරුවන් ඇතුළු කිරීම වැඩි කරලා විශ්වවිද්‍යාලවලට වෙන් කරන මුදල අඩු කරලා මේ රටේ අධ්‍යාපනය ලබා දෙන ආචාර්යවරු, මහාචාර්යවරු, කතිකාචාර්යවරු බුද්ධිගලන නිසා පිටරට ගිහිල්ලා නිදහස් අධ්‍යාපනය සහ මුලින්ම කප්පාදු කරලා දැන් කියනවා අපි කොහොම හරි ADB එක අරගෙන World Bank එකෙන් සල්ලි අරගෙන කරන්නලු. ADB එකෙන් දෙන්නේ ආධාරද? World Bank එකෙන් දෙන්නේ ආධාරද? නෑ, ඒවත් නෑ. මේ අපේ රටේ වර්තමාන පරපුර, දරු පරපුර, මතු පරපුර ගෙවන්න උන ණය. ඒට ඇඩිය ලේසි ක්‍රමයක් තියෙනවා. විජේදාස රාජපක්ෂ මැතිතුමා බොහොම අවංකව, නිර්භීතව, එඩිතරව, හෙලිදරව් කරා මේ රටේ රට බංකොලොත් කරපු, රට හොරා කාපු කට්ටියගේ අරමුදල් පිටරට තියෙනවායි කියලා මම අහන්න කැමතියි. කවදාද මේ රටට අහිමි කරපු සම්පත් ටික, අරමුදල් ටික, ඩොලර් ටික, සල්ලි ටික ආපහු මේ රටේ අධ්‍යාපනය ගොඩනංවන්නට, සෞඛ්‍ය ශේෂය ගොඩනංවන්නට, කෘෂිකර්මාන්තය, ඒ වගේම වාරි මාර්ග කර්මාන්ත, මේ රටේ සම්පූර්ණ ජීවනාලිය ගොඩනගන්නට, ලක්ෂ 220 ගොඩනගන්නට කවරදේ හොරාකාපු සල්ලි ටික, විජේදාස රාජපක්ෂ ඇමතිවරයා වගකීමෙන් ප්‍රකාශ කරපු සල්ලි ටික අපේ රටට ගෙන එන්නේ කවදද කියලා කරුණාකරලා උත්තර දෙන්න.
ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා අද මතුකරන ලද 27(2) ප්‍රශ්නය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් විසින් අද පෙරවරුවේ මට මේ ලිපි එවලා තිනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවරණය වූ 27(2) යටතේ 23/12/6 වෙනි දින විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා වෙත යොමු කරන ලද ප්‍රශ්නය සඳහා සවිස්තරාත්මක පිළිතුරක් ලබා දීමට අවශ්‍ය තොරතුරු සපයා ගැනීම සඳහා කාලය අවශ්‍ය වෙමින් අද දිනේ නොව වෙනත් දිනයකදී ඒ සඳහා පිළිතුරු දෙන බව සඳහන් කළේ වෙලා තියෙනවා.
හරි, බොහොම ස්තුතියි. විපක්ෂ නායකතුමා ඉක්මන් කරන්න.
ගරු කථානායකතුමා, ඔබතුමා දන්නවා 27(2) ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා ගරු මැති ඇමතිතුමන්ලා කාලෙ ඉල්ලුවාම අපි බොහෝ අවස්ථාවල, මම කියන්නේ 99.9% අවස්ථාවල අපි ඒ කාලෙට ඉඩ දීලා තිබෙනවා. දැන් මම විශ්වාස කරනවා ඔබතුමාත් බුද්ධිමත් පුද්ගලෙක්. ඔබතුමා මේ ප්‍රශ්නේ බලන්න. මේ ප්‍රශ්නෙට උත්තරේ නැතුව මේ අයවැය යෝජනාවත් අයවැය කතාවත් හදන්න බෑ. මේ ප්‍රශ්නෙට උත්තර ටික ඇත්ත වශයෙන්ම ෆින්ගර් ටිප් එකේ තියෙන්නට ඕන, දිවාග තියෙන්නට ඕන. ඉතින් මේකට උත්තර දෙන්න මොනවටද කල්ලිල්ලන්නේ? කල්ලිල්ලනවා කියන්නේ මේ රටට ඉදිරිපත් කරලා තිබෙන්නේ කිසිම වැදගත්මක නැති අයවැය. ඉතින් මම අවංකවම කියන්න කැමති, මට කාලේ දෙන්න පුළුවන්. නමුත් මේ වගේ ප්‍රශ්නයකට කාලේ ඉල්ලනවා කියන්නේ මේ ඉදිරිපත් කරලා තිබෙන්නේ අකාර්යක්ෂම, ඉතාමත්ම දුර්වල අයවැයක් කියන එකයි මට කියන්න තියෙන්නේ. මේ 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 අද මේ සභාවේ මුදල් ඇමතිතුමාට, අපි කියමු ජනාධිපතිතුමාට වැඩ තියෙනවා කියලා, අඩු ගානේ රාජ්‍ය ඇමතිවරු දෙපළවත් නැහැ මේකට උත්තරයක් දෙන්න. මොකද මේ හේතුව? මේ 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 තොරතුරු දත්ත නැතුව අයවැය කතාව හදන්න බැහැ. ඇයි කල් ඉල්ලන්නේ?
හරි, බොහොම ඔනරබල් පොන්නම් බලම්. Yes please.
පාර්ලිමේන්තුවේ වාරාවසන් කරන්න යනවායි කියලා. ඒකෝ පාර්ලිමේන්තුවේ වාරාවසන් කෙරුවොත් මේ අහන ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඉතින් ඒක මම කියන්නේ මේ වැදගත් ප්‍රශ්න.
හරි.
තොරතුරු ඒකාශි කරලා වැදගත් ප්‍රශ්නයක් ඇහුවාම වාරාවසන් කෙරුවොත් ආයෙත් මුලින්ම පටන් ගන්න වෙනවා.